මීළඟට මංජුල සුරවීර ආරච්චි ගරු මන්ත්‍රීතුමා විනාඩි 10ක කාලයක් ඔබතුමන්ට ඕඩර් ප්ලීස් ගරු ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණ
මන්ත්‍රීම කතා කරන්න.
මූලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපිට පුදුමත් හිතෙනවා මැරිලා ඉපදිලා නැවත පාර්ලිමේන්තු ආපු විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම අවුරුදු දෙකක ආණ්ඩු ක්‍රියාවලියක් ගැන ප්‍රශ්න කරනවා. ඔබතුමාලා වාඩි වෙන්නේ. අවුරුදු දෙකක කාල සීමාව ගැන අපෙන් ප්‍රශ්න කරනවා. අවුරුදු 76ක වෙච්ච දේවල් ගැන අමතක කළා. මම අහන්න කැමතියි විශේෂයෙන්ම නුවරළි දිස්ත්‍රික්ක ජනතාව වෙනුවෙන් ඔබගෙන් ප්‍රශ්න ටිකක්. දිස්ත්‍රික්ක 25න් අඩුම අධ්‍යාපන සුසුකම් සහිත දරුවෝ ඉන්න දිස්ත්‍රික්කේ මොකද්ද? අඩුම පාරවල් හදපු දිස්ත්‍රික්කේ මොකද්ද? මන්ද පෝෂණය වැඩිම දිස්ත්‍රික්කේ මොකද්ද? රාජ්‍ය සේවකයෝ පිටින් ඇවිල්ලා වැඩ කරන දිස්ත්‍රික්කේ මොකද්ද? පිරිසිදු පානීය ජලය අඩුම පරිහරණය කරන දිස්ත්‍රික්කේ මොකද්ද? ඒවට උත්තර දෙන්න ඕන. අර හැමදාම ලියාගෙන ඇවිල්ලා 88 89 ඒ ගැන කතා කරන වෙනුවට මේවා ගැන කතා කරලා උත්තර දෙන්න ඕන. ජනතාව අලුත් ආණ්ඩුවක් හදලා තියෙන්නේ, ජනවර්මක් දීලා තියෙන්නේ, ජනතාව විශේෂයෙන් ඉවසීමෙන් බලාගෙනමින් ආණ්ඩුවට ශක්තිය ධෛර්ය දෙමින් බලාගෙන ඉන්නේ. මේ ආණ්ඩුව ගැන සහතිකයක් ජනතාවට තියෙනවා, රට හදනවා ගැන විශ්වාසය ජනතාවට තියෙනවා. එනිසා ජනතාව දවස ගානේ රොදබදිමින් එකතු වෙමින් ආණ්ඩුව ශක්තිමත් කරමින් ඉන්නවා. ඒ නිසා ඒ අතරේ තුමාගේ පැත්තෙන් කියවුනා මේ මහනුවර දිස්ත්‍රික්කයේ රේල් පාර ගැන. ඒකට උත්තරයක් දෙන්න ඕන. විශේෂයෙන්ම බදුල්ල දක්වා යන මාර්ගයේ දුම්රිය මාර්ග ටික නැවත පිළිසකර කරමින් ඉතා වේගවත් කාර්යක්ෂම සේවාවක් සිද්ධ කරමින් ඉන්නවා ඉංජිනේරුවරුන් සහ කාර්ය මණ්ඩලය. ඒක අර සුනාමියේදී මුහුදු විනාශයක් වුණා වගේ තත්ත්වයක් නෙමෙයි. අඩි 3-400 ගණන් කොළොව යටට කිඳා බැහැලා ඒව ඉදි කරලා තමයි නැවත රේල් පිළි දාන්න තියෙන්නේ. ඒ නිසා සරල ලෙස ප්‍රශ්න තේරුම් ගනිමින් අර තලගය කබරය කරන්න ඕන විදිහේ විජේචන කරමින් තර්ක විතර්ක ගෙනල්ලා ජනතාවන් දන්න හැදුවට ජනතාව දන්නවා ආණ්ඩුව ලස්සන්ට වැඩේ කරන් යනවා. ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාද සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙලාවේ තියෙන තත්ත්වයන්ට යටත්ව තමයි ඒ සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා විපක්ෂය මොනතරම් කෙඳිරි ගෑවත් මොනතරම් විවේචන කරත් මොනතරම් මඩ ප්‍රහාර එල්ල කරත් ජනතාවත් දන්නවා විපක්ෂයේ හෘද සාක්ෂියක් දන්නවා රට ඉස්සරහට යන බව පැහැදිලිව දන්නවා. ඒ වගේමයි මෙතන හද විශේෂයෙන්ම අපිට මෝටර් රථ වාහන පනත සම්බන්ධයෙන් සංශෝධන කීපයක් පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. අපිට විපක්ෂයට උත්තර දීලා වැඩක් නැහැ. අපි උත්තර දෙන්න ඕන ජනතාවට, වග කියන්නේ ජනතාවට, වග කියන්නේ ජනවරමට. එච්චරයි. විශේෂයෙන්ම ගත්තොත් මේ වෙනකොට අපි දන්නවා රටේ සමස්ත ලියාපදිංචි වාහන තියෙනවා 183කට ආසන් ප්‍රමාණයක්. මේ වාහන අතරින් මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්න විශේෂයෙන්ම වාහන 109,000කට ආසන් ප්‍රමාණයක් තියෙනවා. පුජ්ජලික බස් රථ 22,000ක බලඇණියක් රටේ ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කමයි ලංකා ගමනාගමන මණ්ඩලයට බස් 5,500 අතර ප්‍රමාණයක් මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාව වෙනුවෙන් සම්පූර්ණ සේවාවක් කරමින් ඉන්නවා. පාසල් වෑන් රථ 40,000-50,000 අතර ප්‍රමාණයක් රට පුරා පාසල් දරුවෝ ටික අරන් යමින් මගී ප්‍රවාහනය ඉදිරිලින්නෝ. ඒ විතරක් නෙමෙයි, කාර් නැත ටැක්සි 50,000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා ප්‍රවාහන සේවය ඉදිරිලින්නෝ මහ ජනතාව වෙනුවෙන්. ඊට අමතරව කාර්යාල සේවා පවත්වන යන සංචාරක වෑන් රථ ගත්තොත් 50,000-60,000 අතර ප්‍රමාණයක් රට පුරා මගී ප්‍රවාහන සේවයේ යෙදිලින්නෝ. ඒ ඊට අමතරව මෑත කාලේ ප්‍රවණතාවයක් ලෙස ඔබතුමාලා රට හදලා පාරවල් හදපු නිසා අද කොහෙද ඉතා පිටිසර හද්ද පිටිසර ගම්මානවලට ත්‍රී රෝද රථේ දෙන්නෙකුට තුන්දෙනෙකුට යන්න පුළුවන් ත්‍රී රෝද රථ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ සංවර්ධනය වෙන්නේ නැති ඔබතුමාලා විපක්ෂය කරපු. අපි දන්නවා මේ වෙනකොට රටේ මගී ප්‍රවාහනය සඳහා ත්‍රී රෝද රථ 107,000කට ආසන් ප්‍රමාණයක් රට පුරා මගින් ගෙනියමින් ප්‍රවාහනය ඉදිරි ඉන්නවා. මෙන්න මේ ප්‍රවාහන සේවය ඉතා පුළුල් වෙලා තියෙනවා. තවදුරටත් මේක විධිමත් විදියට මේක ඉතාමත් හොඳ ප්‍රවාහන සේවාවක් බවට පත් කරන්න විශේෂයෙන්ම ආණ්ඩුව බිමල් ඇමතුමා ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා උත්සාහ කරමින් ඉන්නවා විධිමත් හොඳ ප්‍රවාහන සේවයක් දියුණු රටක අධ්‍යක්ෂින් සහිත හොඳ ප්‍රවාහන සේවයක් දෙන්න උත්සාහ කරමින් ඉන්නවා. එතකොට ඒකට අදාළ පාරවල් ටික අපිට හදන්න තියෙනවා. ඒ ඔක්කොම අපිට කරන්න තියෙනවා. නමුත් මේ වෙලාවේ අපිට විශේෂයෙන්ම මේ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේක ප්‍රමිතිගත කරන්න, මේක නියාමනය කරන්න, මේකට දාලා සංශෝධන කීපයක් පනත ඇතුළේ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව බැලුවම අපිට තියෙනවා මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න, මගින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න, මාර්ගවල ආරක්ෂාව තහවුරු කරන්න, පරිසරය ආරක්ෂා කරන්න වගේම දේපළ හා ජීවිතවල ආරක්ෂාව තහවුරු කරන්න මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ නිසා මේ මගී ප්‍රවාහන පනතේ සංශෝධන ගෙනෙමින් උත්සාහ කරමින් ඉන්නේ විධිමත් ප්‍රවාහන සේවයක් තුලින් මහජන ආරක්ෂාව තහවුරු කරන්න. ඔබ දන්නවා මම කියන නුවරළි දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ගත්තොත් පොලිස් ස්ථාන 28ක් තියෙනවා. මේ පොලිස් ස්ථාන 28 තුල එක දවසක් තුල මේ වාහන ටික චෙක් කරන්න ගත්තොත් මේවායි ප්‍රමිති සහතික, මේවා යෝග්‍යතා සහතික චෙක් කරොත් අනිවාර්යෙන් 160කට වැඩි ප්‍රමාණයක් මාර්ගයේ දුවන්නවත් මගී ප්‍රවාහණයට යොදන්නවත් සුදුසු ඒවා නෙමෙයි. ඒවා මොනවා හරි දෝෂයක් පිරලා තියෙන ඒවා. එක්ක තිරිංග ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ටයර් ටික ගෙවිලා, එහෙම නැත්නම් සුක්කාන පද්ධතිය ප්‍රශ්නයක්, එහෙම නැත්නම් විදුලි පද්ධතිය ප්‍රශ්නයක්, එහෙම නැත්නම් අඩුමතරමේ එක්ක සීට් බෙල්ට් නැහැ, එහෙම නැත්නම් රියදුර අබීලා සමහර ඒ වගේ මේ විදියට අනාරක්ෂිත ක්‍රම පාවිච්චි කරමින් දියුණු තැනක ඉඳලා නෙමෙයි සමහර තැන්වල මගී ප්‍රවාහනය ඉදලා තියෙන්නේ. ඒවයි පොල් පටවපු වගේ මිනිස්සු පටවලා ප්‍රමිතියක් නැතුව ගමන් කරමින් තියෙනවා. ඒ නිසාම විශේෂයෙන්ම මධ්‍යම කඳුකරේ අනතුරු ප්‍රමාණය වේගෙන් වැඩි වෙමින් තියෙනවා. ඔබ දැක්ක පහුගිය දවස්වල ප්‍රවෘත්තියක් දැක්කා කොත්මලේ ප්‍රදේශයේ සිදුවෙච්ච බිහිසුණු අනතුර. ඒ වගේමයි මෝහිනී ඇල්ලසල ළඟ සිදුවෙච්ච එක. ඒත් එක මස්කෙලිය, භගවන්තලාව, ඩයගම් ප්‍රදේශවල ප්‍රපාතවලට ත්‍රිවිල් පෙරලෙන ඒවා, බස් රථ පෙරලෙන ඒවා, වෑන් රථ පෙරලෙන ඒවා දෛනිකව අපිට අහන්න සිද්ධ වෙමින් තියෙනවා. ඒතර මේවට උත්තරයක් හොයන්න ආණ්ඩුවකට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසාම මේකේ බරපතලම කාරණේ තමයි අපි දන්නවා මේ විධිමත් ප්‍රවාහන සේවයක් සහ නියාමනයක් නොමැති මගී ප්‍රවාහනය ඇතුළේ විශාල ජීවිත සහ දේපළ ප්‍රමාණයක් හානි වෙමින් තියෙනවා. මම මෑත කාලේ පොඩි සංඛ්‍යාලේඛන ටිකක් අධ්‍යයනය කරලා බැලුවම අපිට තේරෙනවා වසරකට රුපියල් බිලියන 480ක් 500ක් අතර ප්‍රමාණයක් රටේ මහජනතාවගේ දේපළ මුදල් යොදවන්න වෙනවා මෙන්න මේ රියානතුරු සහ මාර්ග ආරක්ෂාව බිඳ වැටීම නිසා ඇති වෙන තත්වයන් පිය ගැනීම සඳහා. ඒක වසරක ගත්තොත් දලදේශීය නිෂ්පාදනයෙන් 2%-3% අතර ප්‍රමාණයක් අපිට නිකරුණේ යොදන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි බැලුවොත් සෞඛ්‍ය පද්ධතිය ඇතුළට ගිහිල්ලා බැලුවම මේ සිදුවෙන අනතුරු නිසා, මේ සිදුවෙන විනාශය නිසා රෝහල් පද්ධතියට ඇතුල් වෙන ජනතාවගේ 80%ක් ඇතුල් වෙලා තියෙන්නේ රියානතුරු නිසා තමයි ඇතුළට යන්නේ. ඒ වගේමයි හදිසි අනතුරු ඒකක ඇතුලේ සම්පූර්ණම ඇඳන් ටික පිරලා තියෙන්නේ එක්ක ඇක්සිඩන්ට් එකක් නිසා, රියානතුරක් නිසා, මාර්ගානතුරු නිසා සිදුවන එකකින් තමයි මේ පිරලා තියෙන්නේ. හැබැයි සෞඛ්‍ය පද්ධතියට සිද්ධ වෙන වසරකට බිලියන 25ක් 30ක් අතර මුදල් ප්‍රමාණයක් මේ අනතුරු වල වෙනුවෙන් රෝහල් පද්ධතියට එකතු කරන්න, සෞඛ්‍ය පද්ධතියට එකතු කරන්න. මේවා කලමනාකරණය කරමින් ජාතික ධන ඉතුරු කරන සැලැස්මක් තමයි ආණ්ඩුව සකස් කරලා තියෙන්නේ. ඒකදී අපි විපක්ෂයට තර්කානුකූලව යමක් ඉදිරිපත් කරන්න බැරි නිසා විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක ඔවුන්ගේ අයිතිය. ආණ්ඩුවේ වගකීම තමයි මෙන්න මේවට නිසි පිළිතුරු දෙමින් මේ රට නිවැරදි මගට ගෙනියන එක. ඒ සඳහා ආණ්ඩුව වේගවත් වැඩපිළිවෙළක් සූදානම් කරලා තියෙනවා. ඒ සියලු වැඩ කටයුතු සිද්ධ වෙන්නේ අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක රටකට පාලනයේදී වැදගත් කියන එක විපක්ෂය තේරුම් ගන්න ඕන. බොහෝ දේවල් අපි වේගෙන් යන්න ගියත් සමහර ඒවා වේගෙන් කරන්න බෑ. ජාත්‍යන්තර සාධක බලපාලා තියෙනවා. ලංකාවට තාම තාරෙන්නේ නැහැ. ඔබතුමන් අපෙන් අහනවා ඉක්මනින් කාපට් දැම්මද, අරක දැම්මද, මේක දැම්මද කියලා ඇහුවට ඒව කරන්න දාල තාර ටික තාම ලංකාවට එන්නේ නැත්නම් සංවර්ධනයේ වේගය අඩාල වෙන බව අපි පිළිගන්නවා. ඒ නිසා වේගය අඩාල වෙලා තිබුණට අපි අනිවාර්ය ලෙසම ඉදිරි අපේ කාල සීමාව ඇතුලේ අපේ ප්‍රශ්න ටික අපි දුන්නු පොරොන්දු 2029ට යන්න කලින් සියලු ප්‍රශ්න ටික විසඳලා තමයි ඊළඟ මැතිවරණයට යන්න අපි අනිවාර්යෙන් යන්නේ. ඒ නිසා විපක්ෂයට කියන්න පුළුවන් ඕන දෙයක් කියන්න, ඒක ඔවුන්ගේ අයිතිය, ජනතාව වෙනුවෙන් වැඩ කරන එක අපේ අයිතිය වගේම අපේ වගකීම. ඒ වගකීම නොපිරලා ඉෂ්ට කරන මාලිම ආණ්ඩුව මේ අවුරුද්ද විතරක් නෙමෙයි ලබන අවුරුද්ද ඊටත් වඩා හොඳින් වැඩ කරලා 2029 එනකොට සියලු ප්‍රශ්න වලට අපි පොරොන්දු වෙච්ච ඉෂ්ට කරලා ඊළඟ අවුරුදු 6ත් 5ත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ශක්තිමත් ලෙස පීඩනවා කියන ප්‍රකාශය කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.